ऑनरेबल आंध्र कुमार डिजाइन आएगा
कारु कार्य सभा सभापति मनी मम कारण इधरीपत करेंगे निन्न पर तमाई सभा व कल्ते भी ये निसामर पड़ी अंतर संबंध का दागन पड़ी अवस्था व दिन विशेष मम इधरीपत करेंगे हिटी जातक रूप वहाँ निया आई नालिकाव सहाय गुण काले राज्य देपला तर में राज्य देपला अध्यक्ष मंडली विषम बदु दी दिन अध्यक्ष मंडली बदु दी में क्रिया वाली ये थी किसी दु प्रसिद्ध पुत पतक देनवी मखो यह मनत्तं कैमत्त पलकेरी मसंदा हा अवस्था वक्लबादी मखो किसी वक करला नहीं मैं के सिद्धू कटती बेन्नी मामा दान्य मुलु अध्यक्ष मंडली देखिये अन्न නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය තමයි මේකට වග කියන්න උනා අධ්‍යක්ෂ මණ්ඩලයයි එම සමාගම් හිමිකරු අතර වෙන සාකච්ඡාවකදී අධ්‍යක්ෂ මණ්ඩලය පළ කරනවා මාස 6කට දීර්ඝ කරන්නම් මාස 6කට ගුවන් කාලය ලබා දෙන්නම් මාසයකට රුපියල් මිලියන 25 දන බදු යටතේ එතන මේක කිසිදු විනිවිද භාවයක නැති ගනුදෙනු දැන් ගරු සභාපතිතුම එහෙම උණු මැති වර්ණිනව ගරු බන්දුල සූරි ඡන් දෙනව ඡන්දේනකට මම කියනවා මට ගුවන් කාලේ මේ මාසේ දෙන්න කියලා මිලියන 25කට දෙනවද? එහෙම දෙන්නේ නැහනේ. දැන් මැති වර්ණිකදී එහෙනම් ජාතික රූප වහිනි මුළු ගුවන් කාලෙම මාසයකට මිල දී ගන්න පුළුවන්. දැන් අයිනාලිකාව අඩුම තරමේ ගරු සභාපතිතුමනි අයිනාලිකාව වග කියන්නේ නැහැ. මේ මේ සිද්ධ වෙන ප්‍රෝග්‍රෑම් මොනවද? වැඩසටහන් මොනවද? එහෙම බැඳීමක්වත් නැහැ. बरपतल गनी वंचावक ඒ වංචා අක්‍රමිකතාව සිදු වී තිබෙන බව අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී තමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් සඳහන් කොට තිබෙනවා මේක නිසි ගනුදෙනුවක් නෙවෙයි අක්‍රමවත් ගන අක්‍රමිකතාව තියෙන ගනුදෙනුවක් කියලා ඒ නිසා අනාගතයේදී අමාත්‍යතුමාට ගස් යන්න සිදු වෙයි කියන එකට බයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ගනුදෙනුව සිදු වී ගිවිසුම අසංකොට මුදල් ගත්තාට පසුව कैबिनेट मंडल टी दिरपात करना वा दम में एक टा आवरण अनुमति देने की ना एक अत्तर मगतो ते एक होरकम वासागे नीमस संधा तमाम सत्वति बिना सटक कपटा ज्ञाने उपयोग करने दिए ना मुकुट इतुमा दान्ना मा मैं गनु देनु नीत्यानुकुल नवन बाव इतुमा जनमात जमात तोरे हटी इटे पत्रिका මීට සමාන්තරව අබිලාෂයන් කැඳවා අන්න අබිලාෂයන් කැඳවා හැබැයි කලින් අබිලාෂයන් කැඳවලා තිබුණේ අබිලාෂයන් කැඳවා වඩාත් පාරදූෂ්‍ය ක්‍රමදේවේදයක් යටතේ වඩා සුදුසුම ආයතනය වෙත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයිනාලිකාවේ ගුවන් කාලයේ වසර දෙක කාල සීමාවට දීම සඳහා පළවෙනි එකෙන් කියන්නේ මොකද්ද අවිධිමත් ලෙස මාස 6ක් ලබා දී තිබෙනවා වංචනික ලෙස මාස 6ක් ලබා දී තිබෙනවා වංචනික ලෙස ලබා දී තින මාසයට ආවරණ අනුමැතියක් දෙවෙනියක දී ඉල්ලනවා මොකද්ද විධිමත් ලෙස ලබා දීම සඳහා කැබිනට් අනුමැතියක් ඒතර අවුරුදු දෙකකට විධිමත් අනුමැතිය ඉල්ලීමෙන් පෙන්නුම් කරන්නෙම මාස 6කට දීලා තින අවිධිමත් ලෙස දැන් අවිධිමත් ලෙස ගනුදෙනුව සිද්ධ වෙන්න ඉඩ ඇරලා ගරු අමාත්‍යවරයාත් මේ අවිධිමත් ලෙස ගනුදෙනුව බව දැනගෙන කැබිනට් පත්‍රිකාවෙත් ඒක අවිධිමත් ගනුදෙනුවක් කියලා කියලා එම අවිධිමත් ගනුදෙනුවට कैबिनेट मंडल या आवरण अनुमति ली में संधा कैबिनेट पत्रिका व दमी में मां किया ने මිලදී ගැනීම පිළිබඳව රාජ්‍ය දේපල බදු පිළිබඳීම් පිළිබඳ තමන්ගේ තියෙන ඥාණය මේ වංචා දූෂණ යටපත් කර ගැනීම සඳහා උපයෝග කරගත්තා. හැබැයි මොකක් හෝ අභවාචක හේතුවකට කැබිනට් මණ්ඩලයක අනුමත කරේ නැහැ. ඒකනේ උනේ. එහෙනම් දැන් මොකක් සිද්ධ වෙන්නේ? දැන් ඊට පස්සේ කියන මොකද නැහැ අධ්‍යක්ෂ මණ්ඩලයටම අයිතියක් තියෙනවා කියලා. ඒක ඊළඟ වෙන්න පුළුවන් තරකේ. හැබැයි අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවා කියන දීපල බදු දෙන්න. හැබැයි දීලා තියෙන ක්‍රමය හරියද? අභිලාෂයන් කැඳවලා නැහැ. ප්‍රසිද්ධ දැන්වීමක දාලා නැහැ. ඒකේ තියෙන මේ ගුවන් කාලයේ වටිනාකම නිසි පරිදි තක්සේරුකට භාජනය කොට නැහැ. ඒ වගේම මේක නිකන් වාහනයක් බදුක දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඒ ගුවන් කාලයේ කුමන ප්‍රෝග්‍රෑම්ද මොන වැඩසටහන්ද දියත් කරන්න කියලා. මොකද ජාතික රූපවාහිනිය ඕනෑ රූපවාහිනියකට බැඳීමක් තිබෙනවා. විශේෂයෙන් ජාතික රූපවාහිනියට. ජාතික රූපවාහිනියේ ගුවන් කාලයේ මේ සියල්ල උපයෝග කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. නෑ අඩුම තරම එන්න ඕනනේ ඒ මිලදී ගන්න සමාගම යම් වැඩසටහන් සඳහා යම් සීමාකාරී ආවරණ කර ලබා දී යුතුයි. ඒ කිසිවක් නැතුව මේක ඉතාමත් පැහැදිලිව රාජ්‍ය දේපලක් යටි මඩි ගසා විකුණා අයතාලෙස මුදල් උපයා ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් මේක ඇතුලේ තිබෙනවා. ඒ නිසා ගරු බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමාගේ මම ඉල්ලා සිටින්නේ මෙම වංචාව කිසිසේත්ම යටත් වෙන්න ඉඩ දෙන්න එපා. අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතියක් තියෙනවා කියන කොන්දේසි යටතේ මේ ගනුදෙනුව යටත් කරන්න ඉඩ දෙන්න එපා. මේක අපේ රටේ ජාතික නාලිකාව සා අපි දන්නවා මේ වෙලාවේ මාධ්‍ය මොනතරම් ප්‍රබල බලපෑමක් කරනවද සමාජයකට. ඒක දැන් අපිට ගරු පොල්වත්තක් නම් ඉඩමේ ප්‍රමාණය, පොල් ගස්වල ප්‍රමාණය, පොල් හැදෙන ප්‍රමාණය, ඒක පිහිටා තිබෙන භූමියයි අපිට තක්සේරුව කරන්න පුළුවන්. හැබැයි ගුවන් කාලයේ තමුන් වාසලා තක්සේරු කරේ මොන පදනම යටතද? කිසිදු ගුවන් කාලයේ පිළිවෙල තක්සේරුව සිදු කරේ නැහැ. එම කිසිදු තක්සේරුව සිදු කරන්නේ නැතුව හරිද? රුපියල් මිලියන 25කට දෙනවා. දීලා ඉවර වෙලා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා මෙම ගනුදෙනුව අවිධිමත්. එනිසා මේක විධිමත් කර ගැනීම සඳහා අනුමැතියකුත් අවිධිමත් ගනුදෙනුවට කැබිනට් මණ්ඩලයෙන් ආවරණ අනුමැතියකුත් ඉල්ලනවා. ඒකට මොකද්ද? හොරකම වසා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලුවා. ඒකනේ මේක කියන්නේ. වංචාව සිදු වී තිබෙන බව, අක්‍රමිකතාව සිදු වී තිබෙන බව, අවිධිමත් ගනුදෙනුව සිදු වී තිබෙන බව ඔහුම කැබිනට් මණ්ඩලයේ සඳහන් කරලා ඔහු කියනවා මේකට ආවරණ අනුමැතිය දෙන්න. දෙවෙනියට ඔහු කියනවා විධිමත් ලෙස මෙම ගුවන් කාලයේ බදු දීම සඳහා අභිලාෂයන් කැඳවා ඒකටත් මට අවසර දෙන්න කියලා. පළවෙනි එක හොරකම වසා ගැනීම සඳහා අවසර දෙන්න. දෙවෙනි එක නේද නිසි පරිදි සිදු කර ගැනීම සඳහා අවසර දෙන්න. ඉතින් මම අහන්න කැමතියි මේ අවසන් වශයෙන් රූපවාහිනී සංස්ථාව සතු අයිනාලිකාවට අවත් ගුවන් කාලයේ මාසයක කාලයක් සඳහා පෞද්ගලික සමාගමට බදු දෙනු ලබන්නේ කොහොමද? එවැනි පැවරීමකට අදාළ කටයුතු කිරීමට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලයක් තිබේද? අදාළ අමාත්‍යවරයා විසින් එවැනි අනීතික පැවරීමකට උපදෙස් දෙන්න ලැබුවද? ඔබතුමා මේකට උපදෙස් දුන්නද? හරි, අපි කවුරුත් දන්නේ කියන්න. අඩුමතරම අමාත්‍යවරයා දැනගත්තද? තමන් සතුව තියෙන ආයතනයක ගුවන් කාලයක් සමාගමකට බදු දෙනවා අමාත්‍යවරයා මේක දැනගෙනද කරේ නොදැනගෙනද? අමාත්‍යවරයාටත් කොලේවසා අධ්‍යක්ෂ මණ්ඩලය ගත්ත තීන්දුවද? එහෙම නැත්නම් අමාත්‍යවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මේක ගත්ත තීන්දුවද කියලා අපි දැනගන්න ඕන. දෙවනුව අයිනාලිකාවේ ගුවන් කාලයේ බදු දීමට අදාළව බදු කිවිසුමක් අත්සන් කරේද? එසේනම් අදාළ බදු කිවිසුම අත්සන් කර ලබයි කවුද? අත්සන් තැබීම සිදුවේ කවදාද? එම පැවරුමනේ සංස්ථාව කොපමණ මුදලක් සල්ලි ගත්තද මේකට? රාජ්‍ය දේපලක් කෙනෙක් ඇඳවල ඔයා මෙච්චර මම මෙච්චරයි කියලා ගනුදෙනුවක් කරන්නේ එහෙම බලයක් දීලා නැහැ අධ්‍යක්ෂ මණ්ඩලයකට. ඒ නිසා මේ පිළිබඳව විධිමත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. එම බදු දීම පැවරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය මොකද්ද? ඔබතුමා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2023 අගෝස්තු මාසයේ 7 වෙනිදා. මම දැනගන්න කැමති කැබිනට් මණ්ඩලේ මා දන්නා පරිදි මම දන්නේ ඒ මට කියපු කෙනා වෙන බොරුවක් මේක කිව්වද? මා දන්නා පරිදි නම් කැබිනට් මණ්ඩලේ මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කරේ නෑ. සමහර අමාත්‍යවරු කිව්වා මේ කැබිනට් මණ්ඩලය අස්සම් කරලා අපිට ගස් යන්න සිද්ධ වෙයි. හරිද? එහෙම තමයි කැබිනට් මණ්ඩලේ සමහර අමාත්‍යවරු කිව්වා මට වාර්තා වෙලා තිබෙන්නේ. ඒවා කැබිනට් මිනිස් වල නෑ ඉතින් ඒවා. කතා වෙච්ච දේවල් මම දන්න විදිහට. හරිද? එවගේම එම බදු පැවරීමේ වත්මන් තත්ත්වයේ කවරේද? ගනුදෙනුවට වූ මුදල් වලට මොකද්ද සිද්ධ වුනේ? මේක විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නය ගරු අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර බාරත් දෙනවා. බොහොම ඉස්සුලි කර සභාපතිතුමනි.
ආණ්ඩුවේ මිනිස්ටර් බන්දලු ගුණවර්ධන.
ගරු කතානායක ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, පසුගිය දිනවල විශාල ආන්දෝලනයකට සමාජ මාධ්‍ය හරහා වෙනත් මාධ්‍ය හරහා ඉතා විශාල මඩ ප්‍රචාරයක් ගෙන ගිය මේ සිද්ධිය පිළිබඳ මට කරුණු දක්වන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ ප්‍රශ්නවලට ඉස්සෙල් මම කෙටියෙන් අහලා තියෙන නිශ්චිත උත්තරේ දීලා සිටිනවා. රූපවාහිනී සංස්ථාව සතු අයිනාලිකාවට අයත් ගුවන් කාලය මාස 6ක කාලයක් සඳහා පුද්ගලික සමාගමකට බදු දෙනු ලැබ තිබේද? නැත. රූපවාහිනී සංස්ථාවට අයත් අයිනාලිකාව පුද්ගලික සමාගමකට විකිණීමක් හෝ බදු දීමක් කරන්නේ කරලා තියෙන්නේ කුමක්ද? රූපවාහිනී සංස්ථාවේ අයිනාලිකාවේ ගුවන් කාලය මාස 6ක කාලයක් සඳහා බදු දීමක් නොව කුලී පදනම මත මිලියන 150යි ධන බදු මුදල, මාසික කුලිය මිලියන 25යි ධන බදු මුදල, ආණ්ඩුවට ඊවන බදු මුදල සමග VIS Broadcasting Private Limited වෙත ලබා දී ඇත. ඊළඟට එවැනි පැවරීමකට අදාළ කටයුතු කිරීමට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලයක් තිබේද? අදාළ අමාත්‍යවරයා විසින් එවැනි අනීතික පැවරීමකට උපදෙස් දෙනු ලැබුවේද? ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ 182.6 දරණ පනතේ 8E ඌ වගන්ති ප්‍රකාරව එසේ කිරීමට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලය පවරා ඇත. මම කියවන්න කැමති ඊ වගන්තිය සංස්ථාවේ යම් චංචල දේපලක් අයිතිවාසිකම් හෝ වරප්‍රසාද විකිණීමෙන් හෝ අන්‍ය ආකාරයෙන් නියාදනය කිරීමට හෝ මුදල් කිරීම හෝ අන්‍ය ආකාරයෙන් කටයුතු කිරීම පනතේ ඊ වගන්තිය මම සභාගත කරනවා. ඊට අතිරේක ඌ වගන්තිය තියෙනවා. අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව අනුමත කරන ලැබිය හැකි යම් නියමයන්ට හා කොන්දේසිවලට යටත්ව යම් ව්‍යාපාරයක් හෝ එක්කෝ එසේ යටත්ව වෙනත් ව්‍යාපාරයක් සමග ප්‍රචාරය කිරීම හෝ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නා වූ හෝ පවත්වාගෙන යාමට අදහස් කරනු ලබන්නා වූ යම් තැනැත්තෙකුට හෝ සංස්ථාගත කරන ලද හෝ එසේ නොවැන්ති යම් පුද්ගලයකට මණ්ඩලයකට අත්තිකාරම් වශයෙන් මුදල් දීම නැතොත් වෙනත් යම් තැනැත්තෙකුට ඉහත දැක් වූ පරිදි යම් තැනැත්තෙකුට හෝ මණ්ඩලයකට දෙන යම් අත්තිකාරම් සම්බන්ධයෙන් යම් සාතික වීමක් හානිපූර්ණයක් හෝ ඇපයක් දීමද කළෑ. ඌ ඊළඟට තවදුරටත් තිබෙනවා. ඕනේ නම් ඌ වගන්තියේ මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ එකඟත්වයේ සහිතව දෙනු ලැබූ අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව යම් ව්‍යාපාරයක් හා එක්කෝ එසේ නොමැතිව වෙනත් ව්‍යාපාරයක් එක්කෝ හෝ ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනී වැඩසටහන් සැපීමේ ව්‍යාපාරය පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අදහස් කරන්නා ඌ ශ්‍රී ලංකාවේ ඇතුළත හෝ ඉන් පිටත සංස්ථාගත කරන ලද යම් සමාගමක කොටස් හෝ ස්කන්ධ සම්බන්ධයෙන් සහභාගී වීම, ඒවා අත්කර ගැනීම, දැරීම, නියාදනය කිරීම හෝ ඒ සම්බන්ධයෙන් අන්‍ය ආකාරයෙන් කටයුතු කිරීම කියන රූපවාහිනී සංස්ථා පනතේ මගින් ඉතා පැහැදිලි ලෙස අධ්‍යක්ෂක මණ්ඩලයට එවැනි බලයක් පවරලා තිබෙනවා. ඊළඟට රූපවාහිනී සංස්ථා පනතෙන් මා විසින් කිසිවිටකත් කිසි ලෙසකින්වත් අනීතික පැවරීමකට උපදෙස් දීමක් සිදු කර නොමැති අතර ඉහත කී ආකාරයට කුලී පදනම යටතේ VIS Broadcasting Private Limited වෙත ලබා දීමට අනුමැතිය ලබා දුන්නු. ඒ අනුමැතිය මම විසින් ලබා දුන්නේ එසේ කිරීමට 1982 අංක 6 පනතේ 8 ඌ වගන්තිය යටතේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මට නීත්‍යානුකූල බලයක් එම පනත සම්මත කරන අවස්ථාවේදී මෙම උත්තරීතර සභාව විසින් පවරා දී ඇති නිසයි. දෙවැනි ප්‍රශ්නයේ තුමගේ අයිනාලිකා ගුවන් කාලයේ බදුදීමට අදාළ බදුගිවිසුමක් අත්සන් කරන ලද්දේද නැත. එසේනම් අදාළ බදුගිවිසුමට අත්සන් ලබන ලද්දේ කවුරුන් විසින්ද? එවැනි බදුගිවිසුමක් නැති නිසා අත්සන් කළා නැහැ. අත්සන් තැබීම සිදු වුණා. ඒ පැවරීම වෙනුවෙන් සංස්ථාව කොතරම් මුදලක් ගෙව්වේද? ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ VIS Broadcasting Limited අතර චැනල්ලයි ගුවන් කාලයේ කුලී පදනම් මත මාස 6ක කාල සීමාව සඳහා VIS Broadcasting Private Limited ආයතනයෙන් ලබා දීම සඳහා 2023/07/29 වෙනි දින අවබෝධ තාක් විසුමක් අත්සන් කර ඇත. EOI ඉංග්‍රීසියෙන් අත්සන් කරලා තිබෙන්නේ. එකී අවබෝධ තාක් ගිවිසුමට සංස්ථාව වෙනුවෙන් එහි සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් විසින් සංස්ථා මණ්ඩල අනුමැතිය සහිතව අත්සන් තබා ඇති අතර අවබෝධ තාක් ගිවිසුමේ විධිවිධාන ප්‍රකාරව ගිවිසුම් කරන අත්සන් කරන ලද අවස්ථාවේදී රුපියල් මිලියන 75ක මුදලක් අත්තිකරම් වශයෙන් ලබාගෙන ඇත. මම එකී ගිවිසුම මේ ගරු සභාවේදී අත්සන් කරන ලැබූ ගිවිසුම සභාගත කරනවා. අවබෝධ තාක් ගිවිසුම ඔබතුමන්ලට බලා ගැනීම හා පරීක්ෂා කර බැලීම සඳහා ඒ ලබාගත් මිලියන 75 මුදල මොකද කරේ කියන එක ගැන මම ඔබතුමන්ලට මේ ප්‍රශ්නයට උත්තර ලබා දීමෙන් පසු පැහැදිලි කරනවා. බදු පැවරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගන්නා තීරණය කවරේද? වත්මන් තත්ත්වයේ කවරේද? මුදල් ගණදෙනු වලට කුමක් සිදු වී ඇත්ද? ගණදෙනු වල මුදල්ලට කුමක් සිදු වී ඇත්ද? දැන් මේ අවස්ථාවට පෙර ගරු කථානායකතුමනි, ජාතික රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යා නොහැකි නෑ මට අයිතියක් තියෙන්න ඕනේ. දැන් ඔබතුමා ප්‍රශ්නේ ඇහුවා වගේ
මම අහන්නේ රූපවාහිනී සංස්ථාවේ මුදල් හිගයක් තියෙනවා, පඩි ගෙවා ගන්න විදියක් නැහැ, වැහිමේ අනතුරකට මුහුණ දෙලා තියෙන ඔක්කොම නෙමෙයි මම අහන්නේ. බදු දීමේදී අධ්‍යක්ෂ මණ්ඩලයට බලයක් තිබ්බද කියන ප්‍රශ්නයත්, කැමැත්ත පළ කිරීම සඳහා තවත් සමාගමකට අවස්ථාව ලබා දුන්නද, මිලියන 25කට මේක තක්සේරු කරේ කොහොමද කියන ප්‍රශ්නෙම මම ඇහුවේ. ඒතකොට ඒ කරුණට එකට මට දෙන්න. ඊට පස්සේ ඔබතුමාගේ මේකට මම ඊළඟ ඕනනම් ඔබතුමා ඕන මේ අවස්ථාවම කියන්න ඔබතුමා. හරිද? ඔබතුමා ආර්ථික විද්‍යාවේ විශේෂඥයෙක්නේ. නෑ කොහොමද? නෑ ආර්ථික විද්‍යාවේ අවශ්‍යක මම කියන්නකෝ විශේෂඥයෙක්. ඔබතුමා දැන් මේ බදු කුලියයි නෑ බදු දීමයි කුලියට දීමයි අතර කියලා වාක්‍ය සම්ම ප්‍රයෝගයක් කරනවා. මේක බදු දීමක් කරලා නෑ කුලියට දීමක් කරලා තියෙනවා. හැබැයි ඔබතුමා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව මොකද්ද? VIS Broadcasting ආයතනයේ වෙත මාස 6ක කාලයක් සඳහා මාසකට රුපියල් මිලියන 25ක් දන බදු අගයකට බදු දීම සඳහා රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාගෙන ඇත. දැන් ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වා මේක විකිණීමක් කරලත් නැහැ, බදු දීමක් දීලත් නැහැ කියලා. හැබැයි ඔබතුමාගේ කැබිනට් මණ්ඩලය ඔබතුමා අත්සන් කරේ. ඔබතුමා ගස්සන්නේ මේක ආචාර්ය බන්දුල ගුණවර්ධන පාමා ජනමාධ්‍ය අමාත්‍ය. හරිද? දැන් ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාවෙම කියනවා මේක බදු දීමක් කරලා තියෙන කියලා. හැබැයි ඔබතුමා නැවත මේ ඔබතුමාගේ කතාව බලන්න. ඔබතුමා ආරම්භයේදී කියන්නේ මොකද්ද? බදු දීමක් කරලත් නැහැ, කුලියට දීමක් බදු දීමක් කරලත් නැහැ, විකිණීමක් කරලත් නැහැ, කුලියට දීමක් කරලා කියලා. වාහනය කුලියට දීමක්. හැබැයි ඔබතුමා කැබිනට් පත්‍රිකාවෙ කියන බදු දුන්නේ
කියලා. මම පැහැදිලිව කියනකන් ඉන්නකෝ. දැන් මෙතුමාත් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉඳලා තියෙනවා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමත් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. කැබිනට් පේපර් එකක් ලියන්නේ කැබිනට් ඇමතිවරයා විසින් නෙමෙයි. ඉන්න දැන් ඔබතුමා ඉතින් එහෙම නැහැ කියනවා නම් ඉතින් ඔව් කැබිනට් ලේකම් ලියන්නේ. කැබිනට් ලේකම්ට කුලියයි බදු මුදලයි අතර අවබෝධයක් නැතුව හෝ මේක දීමේ කුලියයි බදු කුලියයි අතර තියෙන වෙනස හෝ පිළිබඳ ඒ තරම් තැකීමකින් නෙමෙයි මේ කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ. හරි ඉන්න
ආනබල් ආනර කුමාර ජනායක
මට උදව්වක් ලෙස ඇත්ත අපි කවුරුත් දන්න අමාත්‍යංශ ලේකම්වරයා තමයි කැබිනට් පත්‍රිකාව ලියන්නේ. හැබැයි අත්සන් කරන්නේ ඇමති
සංගරත්න
ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ බදු කුලියක් දන්න ඇමතිවරයා. ඔබතුමා තමයි කැබිනට් මණ්ඩලෙ මේ පත්‍රිකාව ගෙනියන්නේ ලේකම් නෙමෙයිනේ
කැබිනට් පත්‍රිකාව
ඒතර ඔබතුමාගේ අස්සර මේක තියෙන්නේ ඔබතුමා වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව සකස් කරන ලේකම්වරයා ඔබතුමා වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවට අවශ්‍යන වගන්ති ඇතුළත් කරන ලේකම්වරයා හැබැයි කැබිනට් පත්‍රිකාව පිළිබඳ වගකීම තියෙන අමාත්‍යවරයාට ඔබතුමා දැන් කියනවා ඇමතිවරයාට ගරු සභාපතිතුමනි ඔව් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නත් ලේකම්වරයා හරිද අපි දන්නවා ගරු සභාපතිතුමනි බදු කුලියයි කුලියට දීමයි අතර වෙනසක් තියෙනවා හරිනේ ඒතර මෙතුමා කියන්නේ ඒක ලේකම් දන්නේ නැහැ ලේකම්ට දෙකම එකයි හා හැබැයි ඉදිරිපත් කරන කැබිනට් ඇමතිනේ බන්දුල කැබිනට් මණ්ඩලයට අගිනියනකොට දැනගන්න පෙ මම මේක බදු කුලියද කුලීපදනමද කියලා දැන් ඔබතුමා අවිල්ල කියනවා කැබිනට් මණ්ඩලයට වග කියන්න ඕන ලේකම් කැබිනට් පත්‍රිකාවට කැබිනට් පත්‍රිකාවට වග කියන්න ඕන ඇමති එයා තමයි කැබිනට් මණ්ඩලයට දාන්නේ දැන් ප්‍රසංගරණතුංග ඇමතුමා හිටියා කැබිනට් මණ්ඩලේ එතකොට ඔබතුමාට කැබිනට් මණ්ඩලයේ කිව්වද මේක සඳහන් කරලා තිබෙන්නේ බදු කුලිය වුණාට හරිද මේකේ බදු කුලිය නෙමෙයි කුලියට කියලා කිව්වද එහෙම එකක් කිව්වේ නේ කැබිනට් ඇමතිවරු අධ්‍යයනය කරන්න පත්‍රිකාවේ තියෙනදී
යන්න වෙලාවක් උනේ ඉස්සෙල්ලා තේරුම් ගන්න. කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව ඉදිරිපත් කළාම ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා මේක කැබිනට් එකට ගේන්න ඕන එකක් නෙමෙයි. මේකේ ඔයිට ඉස්සෙල්ලත් එතුමා මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. මේ නීතිමය අයිතියක් තිබුණා පඳුකරද ගහ ඉවත් කිරීම සඳහා බලය. මම කැබිනට් පත්‍රිකාවක් අරන් ගියාම ඒ අවස්ථාවේදීත් ජනාධිපතිතුමා කිව්වා මොකටද ප්‍රතිපත්ති තීරණයක් නැතුව මේ කැබිනට් පත්‍රිකාවක් ගේන්න ප්‍රතිපත්තියක් නෙමෙයි ගහක් කපන එක කියලා. ඒ වගේ මම මේ වඩා හොඳට මේ බලය තියෙද්දි ඊට අතිරේකව වඩා හොඳින් කැබිනට් අනුමැතියක් ලබා ගැනීම හොඳ නිසා තමයි අවංකව මම ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. එතකොට ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය මට කිව්වේ මෙතුමත් හිටියේ කැබිනට් මණ්ඩලයේ මේක ඉවත් කරගන්න මේක අවශ්‍ය වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය කරන්නේ ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට තීන්දුව ගැනීමේ බලය තියෙනවා. කැබිනට් එකට එන්න ඕනේ. ඒක අධ්‍යක්ෂක මණ්ඩලයට පවරන්න කියලා. අධ්‍යක්ෂක මණ්ඩලය දැන් ඔබතුමාගේ අනිත් ප්‍රශ්නෙට උත්තරේ මීට පෙර මේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගරු සභාපතිතුමනි මේ අයිනාලිකාව සම්බන්ධයෙන් කැදෙව්වා මුළු ලංකාවෙම මේ මම සභාගත කරනවා අයිනාලිකාව මේ මෙලෙසි ගුවන් කාලයේ බදු දීම සඳහා අපි පුවත්පත්වල පළ කළ දැන්වීමක් දිනේ මම කියන්න 2000 මේකට අපි අවබෝධතා කිවිසුමේ මේව භාරගත්තේ ඉන්න 2018/03/23 වෙනි දින ඔව් හවස 3ට පෙර මේ අයිනාලිකාව මේ බදු දීම සඳහා කැඳෙව්වා අවබෝධතා කිවිසුමක් එයිදී for inquiries and more details please contact by deputy director general engineering of the corporation mr kapila dasanayakon telephone number ඔක්කොම දාලා තියෙනවා මෙහෙම අපි මේ ගැඳවපු වෙලාවේ ගෙනියන්නම බැරුව මේක අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය කළා බද්දට දීම සඳහා රටෙන්ම කැඳෙව්වා මේ 2018 නෙමෙයි මේ අවුරුදු 23 කැඳෙව්වාම මම මේක සභාගත කරනවා සභාගත කළා ඊට පස්සේ ලැබුණා අයදුම් පත්‍ර දෙකක් එකක් තමයි ඉන්දියාවේ සමාගමකින් ලැබුණ අපි මේ කැමැත්ත එහි දාලා තිබෙන්නේ මිල දෙන්නයි ඉදිරිපත් වුණේ මේ කැබිනට් පත්‍රිකාව අනුව ඉල්ලුම් කරුවෝ එක්කෙනෙක් ඉන්දියානු සමාගමක් ඒ අනිත් එක්කෙනා මොකක් කොයිද මන් දන්නේ ඒකේ පැහැදිලි නැහැ මොකද්ද කියලා මම මේ ටික සභාගත කරනවා ඒක බලන්න ඉන්න නෑ මේ සමාගම ඉල්ලල නෑ මේ සමාගම ඉල්ලල නෑ මේක දැන් පළවෙනි සැරේ දුන්නේ නැත්තේ මේ ඉල්ලලා තිබුණ මිල මුළු ගුවන් කාලයටම මාසිකට මේ දෙන්නේ මිලියන 10යි මිලියන 5ක් දෙනවා අවුරුදු දෙකක් තුලදී කොටස් වශයෙන් කපා ගන්නවා මිලියන 5 ගන්න එතකොට මුළු ලැබෙන්නේ අයිනාලිකාවේ ගුවන් කාලයේ බදු දුන්නා මිලියන 15යි. එතකොට අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයක් අරන් තියෙනවා එදා මේක අවම වශයෙන් දෙන්න ඕනේ මිලියන 25යි කියලා.
Honorable Andra Kumar Dejanayake.
Abilasayan kandawana lipiya dammada api avama wasen maasayakata laba denne meka million 25 kata wada adhika avama million 25 kata wada wedi lansukata ehema danne pa ehena etoda ehema danne nathuwa garu sabhapathiwani
asaya dakwanakota metumata
sidu lansukata edipath karala samagamata denawa
abilasaya kandawanakota Abilase can the we make him on the T and the Kirk Tira de Karate, Viapar in Adjaksaman Levis, Apitoneka, ne. Etoka Dala, Adjaksaman, Kalin Tira and Karantino, make a Badudeno and Anga Homo a saint, million of his
Marjanaka.
Our son, good up at Lende Mamahani, Garusabatuma, Metaname, Plasni, Whitenavaling Hari, Kulia Badu Patliming Hari make Atakaranabe. Then you took a make Abilasen, Podakin, Abilasen can do. Abilasen Mausankarne, Abilasen Kandevo, Kandevo Samagam de Kakidripatuna, Adjaksamanle Tirnekara, May Samagam de Kavising Dripat Latin Milaganam Pramano, Abbe Adame, make it up, make another new calling. Kawadig.
Thank you.
Kawad? Dedas the Hartek Lobutumaki.
Dedas the Hartek Kandolatin, Ethanit Targilane, Dedas Dahatai, Dekai, Dedas Dahatai, Dekai, Dedas Visitune, make Kandevo.
Dedas to Pebra the Hatakandu. Etoru Katar Sabapatumuni, Abilasayan Nava Deka. Abai AI Danine, make a Avama Lansuat Tibuna de la Kauru Danine. Have I eat a Pasatamun Ansela, Cab Ekatir Negron, Avama Visipakarama de Nikila. Tir Negron, Avama Visipakina Padaname Mater, Nemata Abiatana Kamata Kandu, Ne, Inang is Samakamatora at the Komod. ඒ සමාගම තෝරාගත්තේ දන්නකමට හරියට කරුම්. ඒතකොට ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ ඔබතුමා අවසන් වශයෙන් මම ගොඩක් පැහැදිලි කරන්න යනවා. අවසන් වශයෙන් මම ඔබතුමාට කියන්නම්. ඔබතුමා මොකද්ද මේක ගැන කියන්නේ? ඔබතුමා කියනවා මෙම නාලිකාව ගුවන් කාලයේ බදු දීම. වචනේ තියෙන හැමතැනම බදු දීම කියලා. හොඳයි. බදු දීම පාරදුස්ස්‍ය භාවයක් නොමැති බව මටද නිරීක්ෂණය වී ඇත. දැන් ඔබතුමාගේ කැබිනට් පත්‍රිකාව ඔබතුමා කියනවා මේක බදු දීම පාරදුස්ස්‍ය නොවන බව මටද නිරීක්ෂණය වී ඇත. ඒ කියන්නේ මට කියන්නේ ඔබතුමා මට කොහොමත් නිරීක්ෂණය වෙලා තියෙන්නේ. හරිද? දැන් ඔබතුමා කියන මොකද්ද? මෙම ගනුදෙනුව පාරදුස්ස්‍ය නොවන බව අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන වන මටද එතුමටද හරිද නිරීක්ෂණය වී ඇත. ඊට පස්සේ ඊට පස්සේ එතුමා මෙතෙන්ට අවිලා කියනවා නෑ මේක හරි මේ ගනුදෙනු කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරේ මොකද්ද? කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන්නේ පාරදුස්ස්‍ය භාවයක මේ ගනුදෙනු නැහැ කියලා එතුමාට නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා. ඒක වහගන්න තමයි කැබිනට් මණ්ඩලයට ආවරණ අනුමැතියක් ඉල්ලන්නේ.
Thank you.
දැන් ඇවිල්ලා ඔබතුමා.
Honorable බන්දල ගුණවර්ධන.
එසේ කිරීමේ එතුමාට එතුමාගේ දේ කීමේ පූර්ණ අයිතියක් තියෙනවා. නෑ මම කියලා තියන්නේ සර් මේ ගරු මහාචාර්ය ජීඑල්බී සමිතුමත් ඉන්න නිසා මම මේ කියන්නේ. දැන් මේ රූපවාහිනී නාලිකාවට ලෝක ක්‍රිකට් සූරතා තරංගය ආවා. ආපුවාම ඒක පෙන්න ගන්න ඒගොල්ලන්ට තිබුණ තාක්ෂණික ගැටලුවන් නිසා ඊට දවස් 3-4කට කලින් තමයි මේ යෝජනාවක් අරන් ඇවිල්ලා කිව්වේ ඒක තරංගාවලිය පෙන්නන්න අපේ අයි නාලිකාව දෙන්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී ඒ අය ඉදිරිපත් කළේ අඩුමිලක් කියන්නේ මිලියන 15ක් තමයි දෙන්නම් කිව්වේ. අර කලින් මේ ටෙන්ඩර් එකේ තිබුණ මිල, EY එකේ තිබුණ මිල. අපි කිව්වා එහෙම බෑ. මේකේ අවම වශයෙන් ගණන් හැදලා බැලුවාම මිලියන 25ක් තියෙන්න ඕනේ. 25ට මිසක් දෙන්නේ නැහැ. දැන් හෙටයි තරඟේ තියෙන්නේ. තරඟේ නැත්තම් මේ මිලියන 25 නැති වෙනවා. එතකොට මම ලංකාවෙන් පිටට යන්න ඉස්සෙල්ලා අධ්‍යක්ෂක මණ්ඩලයට උපදේශක් දීලා ගියා. මේ මිලියන 15 නෙමේ මිලියන 25 ලැබුණොත් මාස 6ක කාලයකට මේ සමාගමට මේක බදු දෙන්න ඒකේ කොන්දේසියක් දාන්න sorry ඒක කුලියට දෙන්න ඒකේ කොන්දේසියක් දාන්න මාසයක් ඇතුළත දැනුම් දීලා ඕනෑම වෙලාවක ඉවත් කරන්න පුළුවන් කියලා මම ඒ කිවිසුම මෙතනට ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමනි මට මේ රටටයි මේ රටේ ඉන්න ජනතාවටයි පැහැදිලි කරන්න ඕනේ දෙයක් තියෙනවා මේ රූපවාහිනී සංස්ථාව 2018 වර්ෂයේ ඉඳන් දිගටම අලාභයි 2018 579යි 2019 මිලියන 150යි 2020 මිලියන 544යි 2021 මිලියන 362යි 2022 අපි අලාභය අඩු කරන් තියෙනවා මිලියන 25ට මේ මුළු කාලය තුළදී මිලියන 1660ක් රූපවාහිනිය අලාභයි. රූපවාහිනිය පවත්වාගෙන යාම සඳහා සෑම වර්ෂයකදීම මධ්‍යම ආණ්ඩුව ආණ්ඩුවේ අයවැයෙන් දීලා තියෙනවා 2014දී මිලියන 182ක්, 2015 374ක්, 2016 273ක්, 2018 196ක්, 2018 295ක්, 2019 467ක්, 2020 263ක්, 2021 229ක්, 2022 541ක්, මේ අවුරුද්දේ 253ක්. දැන් මේ ආයතනය අවසාන දින වෙනකොට ගරු මන්ත්‍රීවරුනි විදුලි බිල ගෙවන්න බෑ. 520ක් විදුලි බිල නැති වුණොත් පෙන්න ඉන්න වෙලාවේදී විකාශනය සම්පූර්ණයෙන් නතර වෙනවා. භාණ්ඩාගාරයෙන් මොනවත් අලාභ ලබන ආයතනවල වැටුප් ගෙවන්නවත් මුදල් දෙන්නේ නැහැ. මම කිව්වා මේ විදුලි බල මණ්ඩලයට කියලා විදුලියේ පිළිබඳ විදුලි බල ඇමතුමයි රටයි එකඟ වෙලා තියෙන ප්‍රතිපත්තිය තමයි විදුලි බිල ගෙව්වේ නැත්නම් කාගේ වුණත් කපනවා. රූපවාහිනී සංස්ථාව ජාතික රූපවාහිනී වුණත් විදුලිය කපන එක නතර කරගන්න විදියක් නැහැ. මම ඒකම මේ මුදල අරගෙන අහලා තියෙනවා මොකද කළේ කියලා. මම මේ මුදලෙන් ඉස්සෙල්ලම කරේ මිලියන සංස්ථාවේ හිඟ විදුලි බිල ජනවාරි ඉඳන් මාස්තු දක්වා 25.5ක් ගෙව්වා. සේවකයන්ගේ වෛද්‍ය රක්ෂණය නතර වෙලා තිබුණේ. ඒකට මිලියන 8ක් ගෙව්වා. අර්ථ සාධක හා භාරකාර අරමුදලට මිලියන 13ක් ගෙව්වා. ටෙලිකොම් එකේ දුරකථන බිල ගෙවා ගන්න බැරුව ඉඳලා 3.5ක් ගෙව්වා. සංස්ථාවේ හිඟ විදුලි බිලේ ඉදිරි කොටස අද 25ක් ගෙව්වා. දැන් මිලියන 75ම පාවිච්චි කළේ මේ දක්වා මේ ටිකවත් උනේ නැත්නම් මෙලාකට මේ සංස්ථාව නැහැ. ඒ කියන්නේ සංස්ථාව වැටුප් ගෙවන්න බෑ. එතකොට රක්ෂණය නතර වෙලා. අහලා බලන්න සේවකයන්ගේ මේකේ කියෝ ඉන්න නැතුව මේකේ වංචාවක් තියෙනවා නම් දූෂණයක් තියෙනවා නම් වැරදි නම් බලයේ වැරදි ස්වභාවිතයලා යන්න උසාවියට ගිහිලා කියන්නේ හෙට උදේට මම අයින් වෙනවා. මේකෙන් විතර නෙමෙයි මං තමුන්නාසෙට ලියලා දීලා තියෙනවා කොලේක.
ඔනබල් අන්ද්‍ර කුමාර ඩිසයින් එක
ලෙස ඔය විදිහට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා රවි කරුණානායක മന്ത്രിවරයා පිළිබඳ ප්‍රකාශයක් කරලා හරිද ඒ ප්‍රකාශය එහෙම නෙවෙයි නම් ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. කියලා පහුවද ඇවිල්ලා මොකද කරේ? අනේ මගේ ප්‍රකාශය කරදි මට තවත් ඉන්න දෙන්න කියලා කිව්වා. මේ ආයෙ ඇවිල්ලා කියන ඉල්ලාස් වෙනවා කියලා. ඔබතුමා මේ සභාවේ ඔය ඉල්ලාස් වෙනවා කියලා ඔප්පුවෙච්ච ඒවා ඉල්ලාස් වෙනවා හත් අටව තව දැන් ඉල්ලාස්
වෙනවා.
ගරු සභාව
ඕන්නම් ඒක වෙනම කතා කරන්න. මේ කතා කරපු එකට ඕනේ නම් රවි කණ්ඩායම ගැන නෙමෙයි අහන්නේ තමුන්නාසේ කියපු ප්‍රශ්නේ ගැන. තමුන්නාසලා කරලා තියෙන ඒවා එහෙනම් මිනි මරපුවා, ගෙවල් ගිනි තියපුවා, ට්‍රාන්ස්ෆෝමර් කඩපුවා, නිරායුධ අවුන්ස් එක මිනිස්සු මරලා ඉවරලා දනිසෙන් පහලට දාලා වලලන්න කියපුවා. ඒවා කතා කරගෙන ඉඳලා වැඩක් තියෙනවද මෙතන? මේ අහපු ප්‍රශ්නෙට කතා කරන්නේ. වැදගත් විදියට ප්‍රශ්නයක් ඇහුවා නම් ප්‍රශ්නයක් වැදගත් විදියට ඇහුවා
නම් ලන්ද්‍ර කුමාර විජයනායක let's not make this a debate.
89 සිද්ධ වෙච්ච ඒවා නිසා ජාතික රූප වාහිනිය අයතාලෙස විකුණලා හොරකම් කිරීමට අයිතියක් ඇත බඳුලට. ඔකනේ කියන්න හදන්නේ. ඔකද මේ කියන්න හදන්නේ.
Thank you. 88
මෙවැනි සිදුවී ඇති බැවින් ජාතික රූප වාහිනිය අයිනානිකව මට ඕනෑ විදියට මගේ මිතුරෙකුට විකුණා. මට අයතාලෙස මුදල් උපයන සඳහා අයිතියක් ඇති බව බඳුල පාර්ලිමේන්තුවේද කියයි.
යන්න
මේ මම අහන්න හරි සරල ප්‍රශ්න. ගරු සභාපතිතුමනි මේ
මම කියන්නේ you already asked the question let's make this a debate.
එතුමා මේ සභාවේ ආරම්භෙදී කිව්ව මේක බදු දීමක් නෙවෙයි කියලා.
Thank you very much.
හැබැයි එතුමාගේ කැබිනට් පත්‍රිකාවෙම තියෙන මේක බදු දීමක් කියලා. දැන් එතුමා දැන් මේ සභාවේ කියන මේ ගනුදෙනු විනිවිද භාවයේ
සිටු උනාද?
හැබැයි එතුමාගේ කැබිනට් පත්‍රිකාවම කියන මේක විනිවිද භාවයේ
සිටු වෙන්නේ නැහැ කියලා.
එතුමා කැබිනට් මණ්ඩලෙන්
කරුණාකරලා මට ඉවර කරන්න ඉඩ දෙන්න. දැන් මෙතුමා මේ අහපු ප්‍රශ්නේ මොනවා හරි උත්තරීතර සභාවට මට කියන්න තියෙන්නේ අයිනාලිකාව මේ සමාගමකට මාස 6ක කාලයකට කුලියට දීම අයතා හෝ බලය නැති හෝ වැරදි හෝ දූෂණයක් සහිත එකක් කියලා ඔප්පු කරන ඕනෑම මොහොතක ඒ අධ්‍යක්ෂක මණ්ඩලය පමණක් නෙමෙයි අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරපු කෙනා ලෙස මමත් මේ සියලු නිලතල වලින් හා රටේ දේශපාලනයෙන් ඉවත් වෙන බව මම තමුන්වහන්සේට ගෞරවයෙන් සඳහන් කරනවා. මොකද මේක අවශ්‍යයෙන්ම මේ කඩාගෙන වැටෙන සංස්ථාවක්, විදුලි බිල ගෙවා ගන්න බැරි එකක්, දුරකථන බිල ගෙවා ගන්න බැරි එකක්, සේවකයන්ගේ මේ රක්ෂණ වාරිකය ගෙවා ගන්න බැරුව තිබුණ තැනකට ලබා ගත්තේ. ඊටත් අතිරේකව මම කිව්වේ මේක තව හොඳයි, මීට වඩා වැඩි මිලක් ගන්න පුළුවන්, මේක තව කාට හරි කැමති කෙනෙකුට ඉන්නවා නම් අපිට මාසෙන් අයින් වෙන්න පුළුවන්, අයිනාලිකාව අපි දෙනවා, ක්‍රීඩා කටයුතු හා විනෝදාත්මක කටයුතු සඳහා අවුරුදු දෙකක කාලයට බද්ධට ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. අපි ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරනවා. අපිට මේ ගිවිසුම ඕන වෙලාවක අවලංගු කරන්න පුළුවන් මාසෙකින්. කල් දීලා මම ගිවිසුම සභාගත කරලා තියෙනවා. ඒක නිසා ඕන කෙනෙක් ඉල්ලලා ගන්න. නැත්නම් මේක ගෙඩියන්න බෑ. මොකද නේත්‍රා නාලිකාවයි අනිත් නාලිකාවයි ගෙන යාම සඳහා පැය 3ක් 4ක් විතර පාවිච්චි කරලා පාඩුවට ගෙනිච්ච නාලිකාවේ ගුවන් කාලය අපි බදු දෙනවා. ඔබතුමාලා කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. ඒ ටෙන්ඩරෙන් මිලියන 25 නෙමෙයි 50 නෙමෙයි 60 100ක් දෙනවා නම් මම ඒකට කැමතියි. ඒක දෙනවා. වෙන කාත් හරි මොකක් හරි වෙන ඩීල් එකක් තියෙනවා නම් එහෙම කරන්න බෑනේ. මේක තේරුම් ගන්න. මේ සෙක්කුව ළඟ ඉඳගෙන මිනිස්සු චොක්ලට් එකක් කෑවත් හැම මිනිහම හිතාගෙන ඉන්නේ පුන්නක්කු කනවා කියලා. එහෙම කරන්න එපා. මොකද මේ රටේ සාධාරණ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕනේ. සාධාරණ අසාධාරණකම් සියල්ල බලන්නේ නැතුව වෛරය ඇති කරන ලෙවෙල්ල මිනිස්සුන්ගේ ගෙවල් ගිනිබත් කළා. ඇමැතිවරුන්ගේ ඔක්කොමලගේ මේ ගෙවල් ගිනිබත් කරන්න මිනිස්සු කුලප්පු කරන ජරා දේශපාලනය විතරක් කරන්න එපා කියලා තමයි මම කියන්නේ.
Thank you. Let's not make this a debate. Honorable Andra Kumar Dizanayaka. Honorable Andra Kumar Dizanayaka.
සෙක්කුව ළඟ ඉඳගෙන පුන්නක්කු කෑවත් චොක්ලට් කනවා කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක හරි. හැබැයි ගරු කතා චොක්ලට් කෑවත් පුන්නක්කු කෑවා කියලා කියන්න පුළුවන්. හැබැයි ගරු කතානායක කාරු සභාපතිතුමනි, තමන් විසින් ඉදිරිපත් කරලා තිබෙන ලේඛනයේ තමන්ම මේක පාරදුස්සිය නොවන ගනුදෙනුවක් කියලා තියෙද්දී තමන්ම මේ සභාවට ඇවිල්ලා ඒක ආරක්ෂා කර ගැනීම සඳහා දරන ප්‍රයත්නෙදි පෙන්නුම් කරන්න එකක් තමයි. හරිද? තමන්ගේ දකුණු අතෙන් වංචාවට අනුබල දෙන අතර වම් අතින් වංචාව ආරක්ෂා කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය. තමන් විසින්ම කරලාද ප්‍රකාශ මම පුතලක් වනේ. මම වෙන මුකුත් කියන්නේ. මට ඊට වඩා අවශ්‍ය නැහැ. මම
ඒක එතුමගේ මතය. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට පුළුවන් මේ ගඩදෙනුවේ යම්කිසි වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් තියෙනවා නම් අධිකරණයේ කරි ඕනෑම තැනකදී ඔප්පු වුණොත් ඒකට අදාළ සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අතර ඒ පිළිබඳ අනුමැතිය ලබා දීම නිසා මමත් ඒකෙන් ඒ කියන ඕනේ දරුවමකට යටත් වෙලා අයින් වෙනවා කියන එක මම අවසාන වශයෙන් සඳහන් කරනවා. පුළුවන් නම් ඒක කරන්න.
Thank you. Honorable Shanta Bandara.
කැබිනට් අමතුමාගේ අනුමැතියත් එක්ක මේ පිළිබඳ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ඕනේ ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය මේ කටයුත්ත සිදු කරන්නේ මේ චෝදනා ඇත්තටම ගරු අමාත්‍යතුමාවත් අමාත්‍යංශයවත් පිළිගන්න එකඟතාවයක් නැහැ. ජාතික රූපවාහිනියේ සියලුම සේවකීන්, ඒ වගේම සියලුම පක්ෂවල වෘත්තීය සමිති මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා. ඒ වගේම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට තියෙනවා මේ සම්බන්ධව තීන්දුව ගැනීමේ බලය. මේක කැබිනට් මණ්ඩලයට යා යුතු නැහැ. වඩා හොඳට කැබිනට් මණ්ඩලයට යාමේදී කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ ඇත්තටම වැරද්දක් ලියවිලා තියෙනවා. ඒක වැරද්දක් ලියවිලා තියෙනවා. එතකොට නෑ, ඒක තමයි. මේක නිවැරදි කරන්න ඕනේ. නැත්තම් මේක මෙතන මුදල් වංචාවක් වෙලා තියෙනවා කියලා මේ ගරු කැබිනට් අමාත්‍යතුමාට දෝෂාරෝපණය කිරීමට කිසිම එකඟතාවයක් නැහැ. එතුමාවත් නෑ නෑ හරි නෑ කැබිනට් පත්‍රිකාව. ඊළඟට ගරු සභාපතිතුමනි, ජාතික රූපවාහිනිය මේ අයි නාලිකාව වෙන නාලිකාවලට අවශ්‍ය වූයේ නෑ. හේතුව LPL තරංග විකාශන අයිතිය ලැබිලා තිබුණේ මේ ස්වර්ණවාහිනියට. එතකොට ඒ ස්වර්ණවාහිනියෙන් තමයි ඉල්ලීමක් කරේ මෙන්න මේ මුදලට දෙන්න කියලා. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මුදල වැඩි කරා. මිලියන 15ට ඉල්ලපු එක මිලියන 25 දක්වා වැඩි කරලා ඒ අය අකමැත්තෙන් වුවත් ඔවුන්ටත් කරන්න දෙයක් නැති නිසා මේක අත්‍යවශ්‍ය නිසා මේ සංස්ථාවටත් මේක අතිශය ලාභදායක නිසා මේ වෙලාවේ රූපවාහිනී සංස්ථාවේ තියෙන මේ පාඩුව මකාගන්න බැරිකම නිසා දැන් සභාපතිතුම ඇතුළු අධ්‍යක්ෂමන්ලේ ජාතික රූපවාහිනී නව්‍යකරණය කරලා අලුත් වැඩසටහන් එක්ක දැන් විශාල වශයෙන් හොඳ ඉදිරියට යනවා. ඉතින් එවැනි අවස්ථාවක මේ මුදල ලබා ගන්න අධ්‍යක්ෂමන්ලේ තීරණය කරේ වෙනමනවන් නිසා නෙමෙයි, පාඩුව අවම කරගෙන ජාතික රූපවාහිනියේ ජාතික වගකීම ඉටු කරන්න. මෙතන කිසිම මුදල් වංචාවක් කිසිසේත් කොහෙවත් වෙලා නැහැ. සම්පූර්ණම අධ්‍යක්ෂ මණ්ඩලයත්, ඒ වගේම වෘත්තීය සමිතිත්, ඒ වගේම සේවක මණ්ඩලයත් සියලු දෙනාගේ එකඟතාවය මත කරපු දෙයක්, සත්භාවයෙන් කරපු කාර්යයක් ඒ අධ්‍යක්ෂ මණ්ඩලෙ විසින්.
Thank you. Bills and motions at the commencement of public business.
කරු මුලාසන අරු මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳව අධිකාරිය සංශෝධන කිතුපත් ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය සංශෝධන 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
Second reading.
To move item number 1 and 2.
අරු මුලාසන අරු මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍ය දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 ඉදිරිපත් කරන්නේ නැහැ. විෂයාංක 2 මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.
හොනරබල් විජිත බේරගොඩ. හොනරබල් විජිත බේරගොඩ. Honorable Vijita Beragoda, you are the first speaker.
Mera ar panath pilibanda pura vidya mugada ekenad man vishe danne pura vidya ekada
alavini ganna ekwa devini ganna
දෙවෙන් පළවෙනි එකට තමයි මගේ නම තිබුණේ. පුරා විද්‍යා මම ඊළඟට කතා කරන්න ඊළඟ කතාවගේ.
Honorable DB Herath. Honorable Sarath Weerasekar.
ගරු සභාපතිතුමනි, අද පුරාවිද්‍යා පන්ති ගැන කතා කළත් ඒක ගත්තේ නැති වුණත් ඒ සම්බන්ධයෙන් අද ඒක ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් වචන කිපයක් කියන්නට මට අවසර දෙන්න. අත වශයෙන්ම පුරාවස්තු කියලා කියන්නේ සභාපතිතුමනි, ඒ අපේ උරුමය. ඒ උරුමය කියන්නේ අපේ හෙරිටේජ් එක. ඒ පුරාවස්තු කියන එක ගැඹුරින් අපි හිතුවොත් ඒක අපේ උරුමය. ඒ උරුමය කියලා කියන්නේ ජාතියේ අනන්‍යතාවය. ඒ විනාශ කරන්න හදනවා නම්, ඒ ජාති අනන්‍යතාවයට වෙනස් අර්ථකථනයක් දෙන්න හදනවා නම්, ඒක මං හිතන්නේ දේශයට ද්‍රෝහීමක්. ඒ වගේම තමයි අපි දන්නවා මෙවරත් මුලිතියු මහේස්ත්‍රාත්වරයා කුරුන්දියේ බෞද්ධ විහාර සංකීර්ණයේ පොංගල් උත්සවයක් තියන්නට අවසර දුන්නා. ඒක හරියට ගල්කිස්සේ මහේස්ත්‍රාත්වරයා වැල්ලවත්තේ ශිවකෝවිලේ පිරිත් කියන්න අවසර දුන්නා වගේ දෙයක් තමයි එතන වෙලා තියෙන්නේ. මේ මුලිතිව මහේස්ත්‍රාත්වර ඇත වශයෙන්ම පුරාවිද්‍යා ආඥා පනත අමුවේ උල්ලංඝනය කරමින් තමයි මේක කළේ. මොකද පුරාවිද්‍යා ආඥා පන්තියේ 31A වගන්තිය තියෙනවා. ඒක බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් නම් ඒ බෞද්ධයන්ගේ හිත රිද්දන ආකාරයට, එහෙම නැත්නම් බෞද්ධයන්ගේ සිත් ප්‍රකෝප කරන ආකාරයට යම් කිසි දෙයක් කරනවා නම් ඒක දඬුවම් ලැබිය යුතු වරදක් හැටිය තමයි මේක සැලකන්නේ. ඉතින් ඒ වගේ පැහැදිලි නීතියක් තිබීදීත් මේ වගේ වැරදි නියෝගයක් දීම ගැන ඇත්ත වශයෙන්ම ලොකු ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා එදා කුරුන්දි විහාරයේ නායක ස්වාමීන් ගල්ගම්මේ ශාන්තබෝධි ඉතාම හොඳ සංවර ස්වාමීන් නමක් උන්වහන්සේට ඒ මැරයෝ, ඒ දේශපාලඥ සමග ආපු මැරයෝ කොහොමද පරිභව කළේ, කොහොමද සම්පූර්ණයෙන්ම කුණුහරුපෙන් බැලලා උන්වහන්සේව එළවන්න හැදුවේ කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකට බෞද්ධයන්ගේ හිත රිදෙන්නේ නැද්ද කියන තමයි මම මේ අවස්ථාවේ අහන්න තියෙන්නේ. ඒ ඉවසීම තමයි ඇත්ත වශයෙන්ම අද නිවටකමක්සේ සලකන්න එපා කියලා තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. ඉතින් මේ වගේ ඒක නිසා මේ වගේ දුරදිග බලන්නේ නැතුව කරන මේ වගේ නියෝග වලින් ඒ ප්‍රශ්නේ දුරද ගියා නම් ඇත්ත වශයෙන්ම ජාතිවාදී කෝලහලයක් බවට මේක පත් වෙනවා. ඒ ජාතිවාදී කෝලහලයක් බවට පත් වුණා නම් ඒක සම්පූර්ණයෙන්ම වගකීම බාර ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඒ මැරියෝ සහ ඒ මහේස්ත්‍රාත්වරයා සහ ඒ මැරයන්ම ගෙන ආපු දෙමළ දේශපාලඥයෝ කියන එක තමයි මම මේ අවස්ථාවේ කිය ASCII. මෙතන ගරු සභාපතිතුමනි තවත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ අදාළ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා, ඔහු මානසික ආබාධයකින් පෙළෙනවා කියලා. කවුද ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ? ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ ඔහුගේම බිරිඳ. ඒ මහේස්ත්‍රාත්වරයා මොලිතු පොලිසියට පැමිණිලා කරනවා ඔයාගේ නිවසේ සොරකමක් වුණා කියලා. ඒ නඩුව තමයි B62 ඇලිරක් 22. මොලිතු උසාවියේ තමයි මේ නඩුව විභාග කරන්නේ. මේ නඩුවේ විමර්ශනයේදී ඒ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශයක් කරනවා, මොහු මානසික ආබාධකින් පෙළෙනවා, ඒක නිසා මම මගේ ස්වාමිපුරුෂයාව මානසික වෛද්‍යවරයෙකු ළඟට ගෙනියනවා කියලා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම බෞද්ධය හැටියට අපි යම් කිසි කෙනෙක් රෝගියකින් පෙළෙනවා නම් රෝගියෙක් නම් අපි කවදාවත් ඒකට අපහාස කරන්නේ නැහැ. ඌ ඇත්ත වශයෙන්ම මානසික රෝගියකින් පෙළෙනවා නම් ඌට අපිත් උපකාර කරනවා ඒ මානසික රෝගයෙන් එළියට එන්න සහ ප්‍රතිකාර කරන්න. නමුත් එවන් රෝගියකින් පෙළෙන කෙනෙක්ට පුළුවන්ද මේ වගේ තැනක මහේස්ත්‍රාත් කෙනෙක් වෙන්න? අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා නායක හිමියන් වහන්සේට, ගල්ගම්මුවේ ශාන්තබෝධි සාමණේර වහන්සේට වස්වසන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් එතන පොංගල් තියන්න අවසර දෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම නිවැරදි තීරණයක් ගන්න බැරි කෙනෙක් තමයි මේ මහේස්ත්‍රාත්වරයා. ඒකෙන්ම තේරෙනවා තවදුරටත් ඔහු මානසික ආබාධයකින් පෙළෙනවා කියලා. ඇත්ත වශයෙන්ම ඒක නිසා අපි අධිකරණ ඇමතිට, ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාවට කියනවා වහාම මොහුව එතනින් මාරු කරලා වෙන කෙනෙක්ව දාන්න. නීතිද සංගමයට අපි කියනවා මේකට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මේ මහේස්ත්‍රාත්වරයා මාරු කරලා තවත් හොඳ මහේස්ත්‍රාත්වරයෙක් දාන්න. අපි දන්නවා හොඳ ප්‍රවීණ දෙමළ මහේස්ත්‍රාත්වරයෝ ඉන්නවා, හොඳ මහත්මා ගුණ තියෙන මහේස්ත්‍රාත්වරයෝ ඉන්නවා, විනිශ්චයකරුවරු ඉන්නවා. එයින් එකිනෙක පත් කරන්න කියලා ඇත්ත වශයෙන්ම අපි මේ අවස්ථාවේදී යෝජනා කරනවා. කිසිම ජාතිවාදී හැඟීමක් නැති ඉතාම හොඳ ප්‍රවීණ දෙමළ දේශපාලක දෙමළ විනිශ්චයකරුවෝ ඕන තරම් ඉන්නවා. මට මතකයි යාපනයේ හයිකෝට් ජජ් මාණික් වාසකර ඉලංගචේලන් ඔහුගේ ජීවිතයේ බේරුවේ සිංහල බෞද්ධ සොල්දාද, සිංහල බෞද්ධ පොලිස් නිලධාරියෙක්. ඔහු තමයි සරත් හේමචන්ද තමයි ඒ යාපනයේ ඉන්න හයිකෝට් ජජ් ඉලංගචේලන්ගේ ජීවිතයේ බේරුවේ. ඒ ජීවිතයේ බේරුවාට පස්සේ ගරු සභාපතිතුමනි ඒ ඉලංගචේලන් මොනවද කළේ? ඒ සරත් හේමචන්ද්‍රගේ දරු දෙදෙනාගේම අධ්‍යාපනය බාරගත්තා ඒ දෙමළ විනිශ්චයකාරතුමා. ඒ වගේම තමයි නිවාසය හදලා දුන්නා. ඒ නිවාසය හදලා දෙන්න ඔහුගේ දෙමළ මිත්‍රයෝ තමයි පිටරටින් ඉඳන් ඇත්ත වශයෙන්ම උදව් කළේ. ඉතින් ඒ වෙලාවේ මගේ වැඩිමහල් සහෝදරයා ඔහු මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර, ඔහු පස්සේ පැවිදි වුණා බුද්ධංගල ආනන්ද නමින්. ඔහු අම්පාරේ සිට යාපනයට වැඩියා. යාපනයට වැඩලා ඒ විනිශ්චයකාරවරයාට ස්තුති කරන්න, ඔහුගේ ප්‍රණාමය, උන්වහන්සේගේ ප්‍රණාමය පුද කරන්න ගියා. මොකද මේ වගේ දෙයක් කිරීම ගැන ඇත්තවටම ස්තුති කරලා පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කළා ඒ මගේ සොහොයුරා. ඒ කියන්නේ අපි අතර කිසිම සිංහල දෙමළ ඝට්ටනයක් නැහැ. අපි අතර කිසිම බෞද්ධ හින්දු ගැටුමක් නැහැ. ඒක නිර්මාණය කරන්න එපයි කියලා තමයි මම මේ දෙමළ දේශපාලඥයන් ඉල්ලා සිටින්නේ. ඒ වගේම තමයි 1989 ජූලි 13 වෙනිදා හිටපු විපක්ෂ නායක අමිත ලිංගම් සහ දෙමළ දේශපාලන යෝගේශ්වරන්ට ඒ නිවසේදී ඝාතනයට ලක් කරනවා කොටි. ඒ කොටි ත්‍රස්යෙන්ව පෝෂණය කළේ විපක්ෂ නායක අමිත ලිංගම් මන්ත්‍රීතුමා. ඒ අමිත ලිංගම්ගේ ආරක්ෂකයා වුණේ සිංහල බෞද්ධ නිශ්ශංක තිබ්බට මුණේ කියන පොලිස් නිලධාරියා. ඔහු එපා කියද්දී තමයි අමිත ලිංගම් අර දෙමළ තරුණයන්ට එන්නට කියලා කිව්වේ. ඒ තුන්දෙනා අමිත ලිංගම් සහ යෝගේශ්වරන් ඝාතනය කරලා අමිත ලිංගම්ගේ බිරිඳ සහ පුත්තු දෙන්නාව ඝාතනය කරන්න යද්දී ඒ තුන්දෙනාම මරලා ඔවුන්ගේ පවුල බේරගත්තේ ඒ නිශ්ශංක තිබ්බට මුණේ කියන සිංහල බෞද්ධ පොලිස් නිලධාරියා. ඒ අමිත ලිංගම්ගේ බිරිඳ 1977 මහමැතිතුමනි යාපනයේදී මොනවද කියන්නේ? ඇයි කියනවා දකුණේ ඉන්න අන්තිම සිංහලයාගේ හමින් සපත්තුවක් හදලා පළඳිනකම් මට නිින්ද යන්නේ නැහැ කියලා. She says that until she wears a shoe made out of the skin of the last single in the south, that she cannot sleep කියලා. අනේ ඒ වගේ කියපු කාන්තාවක්ගේ ජීවිතේ බේරගන්නේ සිංහල බෞද්ධ අපේ පොලිස් නිලධාරිවරයෙක්. මං හිතන්නේ මේ වගේ උතුම් ජාතියක් මං හිතන්නේ ලෝකෙම නැතුව ඇති. ඒක නිසා අමිත ලිංගම් බිරිඳ අවුරුදු 21කට පස්සේ 2010 තමගේ පුතා බහිතරන් සමග ලංකාවට ඇවිල්ලා කෙලින්ම යන්නේ නිශ්ශංකගේ ගෙදර ගිහිලා ඌට ඉස්සුද කරනවා. උන් තිදෙනාම ගේම ඇස්වල කඳුළු තිබ්බයි කියලා තමයි පුවත්පත්වල සඳහන් වෙන්නේ. ඒක නිසා මෙතන ඉන්න රට බෙදන්න හදන සින්දු බෞද්ධ ගැටුම් ඇති කරන්න හදන සිංහලයාව හෙලා දකින මේ දෙමළ දේශපාලඥයෝ අත්‍යවශ්‍යම මේ වස්සවදී ලැජ්ජාවට පස්සෙන් පත් වෙන්න ඕනි කියලා මම මේ වස්සව කියනවා. සිංහල ජාතිය කවදාකවත් පිටිපස්සෙන් පිහින් යන්නේ නැහැ. තමගේ යුතුකම රාජකාරිය හරියට කරනවා. නමුත් තමගේ ජාතියට ශාසනයට විපතක් වෙන්න ගියොත් දිවිමියෙන් ඒක වළක්වනවා කියන එක මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. ඒ වගේම තමයි අද සිංහලයට විරුද්ධව අද ශාසනයට විරුද්ධව ක්‍රියා කරන දෙවිඩ දේශපාලන නායකයෝගේ ආරක්ෂාවට ඉන්නේ බොහෝ දෙනාගේ ආරක්ෂිත ඉන්නේ සිංහල සොල්දාදුව නැත්තම් සිංහල පොලිස් නිලධාරීන්. එම්නම් රටේ ජාතිවාදයක් තියෙනවා නම් රටේ නැත්තම් රටේ ආගම්වාදයක් තියෙනවා නම් එහෙම වෙනවද කියලා මම ඔවුන්ගෙන් අහන්න කැමතියි. ඒක නිසා නැති ගැටුම් ඇති කරන්නේ නැතුව කුරුන්දියට මීට පස්සේ අත තියන්න එපා. බෞද්ධයන්ගේ ඉවසීම නිවට කමක් ලෙස සැලකන්න එපා කියලා අධිකරණ ඇමතිතුමින් අපි ඉල්ලා සිටිනවා.
This
archaeological aspect, I have prepared for that. I ask permission from you to speak.
But today's date, debate is about tourism. Please talk in accordance with that.
Yeah, give me another 3 minutes, okay? Again, the Puravidya Adhyaksha Dilipala General to meet Nishabdavin Nathu Mitoda. Mitoda, owner come in. A person to Muna Denni Kelma Illa Siddhnuma. Evagi Matamai. මෙන්න මේ කරුණත් මට කියන්න ඉඩ දෙන්න ගරු සභාපතිතුමනි. තව විනාඩි දෙකයි මම ගන්නේ. ආචාර ගාමිණී විජේසූරිය ගැන මම මේ අවස්ථාවේදී කියා සිටිනවා. අපේ උරුමයන් ආරක්ෂා කිරීමට අපිට අගනා සම්පතක් තමයි මේ මහාචාර්ය ගාමිණී විජේසූරිය. එදා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වසර 18ක් සේවය කරලා තියෙනවා ඔහු වාස්තු විද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ලෙස. ඔහු පුරා විද්‍යා උරුම කළමනාකරණය වෙනුවෙන් පිදෙන ලොව ඉහළම සම්මානය වන ජාත්‍යන්තර ඉක්‍රෝම් සම්මානය දිනාගෙන තියෙනවා. ඉක්‍රෝම් ආයතනය කියන්නේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීම හා ඒවා සංරක්ෂණය පිළිබඳව පුහුණුව ලබා බඳ සඳහා පිටුව ඇති ප්‍රමුඛතම අන්තර් රාජ්‍ය ආයතනයයි ඒ ආයතනය ඔහු වසර 17ක් සේවය කරලා තියෙනවා. ඉක්‍රෝම් ආයතනය වෙනුවෙන් ලෝක උරුම ස්ථාන කළමනාකාරය කිරීමට වටිනා දායකත්වය දුන්න ඒ වෙනුවෙන් ලෝක සම්මානය දුණු එවන් පුද්ගලිකයේ සේවය අද අපි ලබා ගන්නවාද කියන ප්‍රශ්නේ මෙතින්දී මතුවෙනවා. අපි දන්නවා මේ වගේ ජාත්‍යන්තර සම්මාන වලින් පිදුරු ලැබූ බොහෝ දෙනෙක් පිටරට සුඛෝභෝගී ජීවිත ගත කරනවා. නමුත් ආචාර්ය විජේසූරිය එසේ නොසිටමින් විශ්‍රාම දිවයේ ගත කිරීමට තමන්ගේ මාතෘභූමියට පැමිණීම ගැන අත්වචම අපි ඉතා අගය කරනවා. ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාරී කොමසාරිස් වාස්තු විද්‍යා වශයෙන් සේවය කරන කාලයේ සංරක්ෂණ ව්‍යාපෘත රසක් ඔහුගේ මූලිකත්වයෙන් කළා. මිරිසවැටිය දාගැබ ප්‍රතිසංස්කරණය කිරීම, යටාල දාගැබ, දඹයගොඩ බෝසත් පිළිමය, මාලිගාතැන්න චංකමන ගහදය ඇතුළු සුවිශේෂී ස්මාරක සහ ත්‍රස්තවාදීන් බෝම්බයෙන් විනාශ වන සිය දළදා මාලිගාව සංරක්ෂණය කිරීමට අගනාදායකත්ව දුන්නා. ආචාර්ය විජේසූරිය අතිශය ලාභී පිය හැකි වෘත්තියක් පරිත්‍යාග කර පුරාවිද්‍යා උන්නති සහ මධ්‍යම සංස්කෘති අරමුදුවට තම වෘත්තීය ජීවිතය කැප කළා. ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව නිර්මාණය
කිරීම
ලෝකුරුම ගාල් නගරය වෙනුවෙන් ගාලුරුම පදිනම නිර්මාණය කිරීමට මූලික වුණා. එවගේම තමයි ලෝක පුරාවිද්‍යා කොංග්‍රසයේ දකුණු ආසියාවේ ප්‍රථම දේශක නියෝජිතයා වුණා. එහි උපසභාපති වුණා. එවගේම තමයි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයේ ඔහුට ගෞරවනීය ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය පදවියක් පිරිනැමුවා. ආචාර්ය ගාමිණී විදේශීය ලක්මාත වගේ නාමය ජාත්‍යන්තරගෙන ගිය දේශප්‍රේමී පුතුවේ. මම ඉල්ලා සිටිනවා විදුලි වික්‍රමනායක ගරු අමාත්‍යතුමාගෙන් ඔබ උපදේශය නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් හැටියට පත් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. ඔහුගේ දැනුම අපේ උරුමයන් ප්‍රතිසංස්කරණය පිළිබඳ ඔහුගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න. අද වගේ තත්වයක අපේ පුරාවස්තු උරුමයන් විනාශ වෙන කාලයක විනාශ කරන කාලයක මෙවන් කෙනෙක්ගේ සේවය ගැනීම ඉතාමත් අගය කළ යුතුයි. ඉතාම ඕනෑකමින් කළ යුතුයි. මගේ ගෞරව ප්‍රණාමය ආචාර්ය ගාමිණී විජේසූරියට පුදන අතර ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මොහු සංරක්ෂණය පිළිබඳ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට පත් කරන්න. බොහොම ස්තුතියි.
Thank you. Honorable JC Alavathwala, you have 6 minutes.
ගුණාසනරුඩ සභාපතිතුමනි, විශේෂයෙන් මම හිතන්නේ අද දිනේ කාලය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා මම හිතන්නේ විෂය සංචාරක සම්බන්ධයෙන් පනත් කීපයක් නියමනේ. නමුත් වෙනත් විෂයක් තමයි කතා කරේ. ඒ කෙසේ වෙතත් සංචාරක ව්‍යාපාරය ගත්තාම අපේ රටට විදේශ විනිමය ගෙන දෙන ප්‍රධානම කර්මාන්තයක්. ඉතින් මේකෙදි අපි දැක්කා පසුගිය කාලය තුල සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්න ගණනාවක් ආවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඇති වුණා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. නමුත් මේ සඳහා වෙනත් රටවල් කොයි ආකාරයෙන්ද කටයුතු කරේ, ඒ ව්‍යාපාරය එහෙම නැත්නම් ඒ සංචාරක ව්‍යාපාරය රැකගන්න අපි කොහොමද කටයුතු කරේ කියන එක ගැන ගැටළු සහගත තත්ත්වයන් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ අපේ රටේ මං හිතන්නේ අපිට ඩොලර් නොමැතිකම නිසා අපි බංගලොත් භාවයට පත් වුණු රටක් බවට පත් වුණා කොටාබේ රාජපක්ෂ ජනාධිපතිගේ රජයේ කාලේ. විශේෂයෙන්ම අපට ඩොලර් ගේන්න පුළුවන් ලෙහෙසියෙන්ම දිනු කරන්න පුළුවන් කර්මාන්තයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒ අනුව අද දින මේ ඉදිරිපත් කරන පනත එහෙම නැත්නම් මේ තුලින් තවත් ප්‍රදේශ ගණනාවක් විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඒ වගේම දකුණු පළාත මධ්‍යම පළාතේ ප්‍රදේශ ගණනාවක් ග්‍රාමධාරි කොට්ටාස ගණනාවක් ටුවරිස්ට් ඩෙවලොප්මන්ට් ඒරියා හැටියට මෙතන සංචාරක සංවර්ධන ප්‍රදේශ හැටියට ගැසට් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් අපි මේ හැම කටයුත්තකම මම නියෝජනය කරන්නේ වයඹ පළාත. වයඹ පළාත කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් පුත්තලම දිස්ත්‍රික්කයත් කියන දිස්ත්‍රික්ක දෙකම. අපි වයඹ පළාත තුල මේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්න එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඇත්තටම දැන් කාලය ඉක්ුත් වෙලා තියෙනවා. මේක මීට වඩා විශාල වශයෙන් වයඹ පළාත තුල මේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න පුළුවන්. වයඹ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම රාජධානි හතරක්. කුරුණෑගල, යාපහුව, දඹදෙනිය මේ තත්ත්වය තුළ කනගාටු වෙනවා. මේ අද මේ සංචාරක ප්‍රදේශ සංවර්ධන ප්‍රදේශ හැටියට මේ ඉදිරිපත් කරන එකටත් වයඹ පළාතේ මේ අදාළ කියන ස්ථාන එකක්වත් සඳහන් වෙලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ සඳහා අවධානය යොමු කරලා එක පැත්තකින් සංචාරක ඇමතිවරයාත් මේ වෙලාවේ නැහැ, නියෝජ්‍ය ඇමතිවරයාත් නැහැ, රාජ්‍ය ඇමතිවරයාත් නැහැ. ඒ කියන්නේ කනගාටු වෙනවා මේ වගේ වැදගත් පනතක් ඉදිරිපත් කරනකොට ඒ අමාත්‍ය අඩුගානේ ඇමතිවරයා නැත්තම් රාජ්‍ය ඇමතිවරයා හැරි මෙතන ඉන්න ඕනේ. ඒ දෙන්නම නැහැ. ඉතින් ඒ නිසා මේ 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 මෙවැනි තත්ත්වයක් තුළ මං හිතන්නේ කැබිනට් ඇමතිවරු කිසි කෙනෙක් මේ වෙලාවේ නැහැ මෙතන. මේ 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 වැදගත් සංචාරක ව්‍යාපාරය අපේ රටට ඉතාම වැදගත් ව්‍යාපාරයක්. අපේ රටේ ඩොලර් ගේන්න පුළුවන් ලේසියම සංවර්ධනය කරන්න පුළුවන් කර්මාන්තයක්. ඉතින් එහෙම වැදගත් අවස්ථාවකවත් රජය නියෝජනය කරන මේ කණ්ඩායම මේ ස්ථානේ නැත්තම් ඒ පිළිබඳව අපි කනගාටුවටපත් වෙනවා. මොකද අපි දන්නවා කොවිඩ් තත්ත්වය තුළ මේ සංචාරක ව්‍යාපාරය එහෙම පිටින්ම කඩා වැටුණා. ඒක බිඳුවටම වැටුණා. එතකොට ඒක නැවත ගොඩනගන්න විශාල පරිශ්‍රමයක් දරලා ඒ සඳහා වැඩපිළිවෙල ගණනාවක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම තත්ත්වයක් තුළ තමයි මේ අද මේ කැබිනට් මණ්ඩලයේ එක්කෙනෙක්වත් නැහැ, ඒ අදාළ ඇමතිවරය සහ රාජ්‍ය ඇමතිවරයත් මෙතන නැහැ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේකෙදී පැහැදිලිවම කියන්න ඕනේ සංචාරක ව්‍යාපාරයේදී අපිට ආදායම් වැඩි කරගන්න නම් අපිට එන සංචාරකයන්ගෙන් අපි දැක්ක 2015 ඉඳන් ගත්තාම මේ සංචාරක ව්‍යාපාරයේ ඉස්සරහට ආවා. අපේ රටට ඇවිල්ලා තියෙනවා 2017 දී සංචාරකයන් 21 ලක්ෂයක්. ඒ වගේම තමයි 2018 වෙනකොට මම හිතන්නේ අපිට හොඳ කලදසාවක් තිබ්බල් සංචාරකයන් ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවා. ඒ වගේම ඩොලර් බිලියන 4 සීමාව එහාට ගියා. ඩොලර් මිලියන 410ට වැඩිය අපි සංචාරක ව්‍යාපාරයෙන් ඉපෙවීම් ලැබලා තියෙනවා. මේක මෙතනින් එහාට යන්න තිබ්බ නමුත් අවාසනාවකට පාස්කු ප්‍රහාරත් එක්ක ඒ වගේම ඒ අතර තුර අර දින 51ේ රාජ්‍ය අස්ථාවරභාවයත් එක්ක මේ ව්‍යාපාරයත් යම් ප්‍රමාණයක සංචාරක ව්‍යාපාරේ කඩා වැටුණා. ඒ තුල යම් පසුබාමක් ඇති වුණත් අපිට පේනවා දැන් ඒ පාස්කු ප්‍රහාරයේ අවසන් වෙලත් අප්‍රේල් මාසයේ සිද්ධියත් එක්ක අඩු වුණා. නමුත් අගෝස්තු සැප්තැම්බර් වෙනකොට නැවත වතාවක් ලක්ෂයකට වැඩිය මාසයකට සංචාරක ලංකාවට ආවා. ඒ නිසා මේ සංචාරක ව්‍යාපාරය අපේ රට අපි දැක්කා නොයෙකුත් ජාත්‍යන්තර සංගරා ලෝන්ලි පැනල් සංගරාව කීප අවස්ථාවකම හොඳම ගමනාන්තය දක්වා අපේ රට ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. එහෙමනම් අපි රටක් හැටියට අපිට මේක තව ඉස්සරහට ගෙනියන්නේ යම් යම් කාරණා කීපයක් විතරයි ඉෂ්ට කරන්න තියෙන්නේ. ඉතින් ඒවා අපි අදින් ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලන්න ඕනි. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ 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 තුල තියෙන ගැටලු ගණනාවක් තියෙනවා. මොකද කොවිඩ් තත්ත්වයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරයේ යෙදුණු විශාල පිරිසක් ඉතාම අපහසුතාවයට පත් වුණා. ඒ අය මේකෙන් ඉවත් වුණා. ගොඩක් අය රට හැරලා ගියා. මොකද ඒ ඒ ඒ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගණ්ඩ රජයක් හැටියට අපි අපොහොසත් වුණා. ඉතින් ඒ නිසා තමයි සංචාරක මග පෙන්වන්න ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ඒකෙදි විශේෂයෙන්ම වාහනයක් තියාගෙන සෝප ගයිඩ් කියන්නේ ඒ ඒ ඒ තත්ත්වය තුළ තමන්ගේ වාහනයට ලීසින් ගෙවන්න බැරුව ඒවා තමන්ට වාහන අහිමි වුණා. ඉතින් මේවා නැවත තත්ත්වයක් යථා තත්ත්වයට ගේන්න නම් මේ මේ කණ්ඩායම් වලට අවශ්‍ය පහසුකම් සහයෝගය අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ සංචාරක ව්‍යාපාරයේදී අපි අපේ රටට එන ප්‍රමාණය එක සංචාරකයකින් අඩුම ගානේ දැන් අපි දන්න මාලදීවලට යන සංචාරකයේ ප්‍රමාණයත් එක්ක බැලුවාම එක්කෙනෙක් වියදම් කරන ප්‍රමාණය ඩොලර් 700කට ආසන ප්‍රමාණයක් වියදම් කරනවා. දැන් අපිට 2018 මිලියන 25කට ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණය මිලියන 2.5කට ආසන්න ප්‍රමාණය ලංකාවට ආවත් අපිට ලැබුණු ආදායම් බැලුවම ඒක බෙදුවාම එන්නේ ඩොලර් 200ක් වගේ. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ අපිට එන සංචාරකයන්ගෙන් අඩුම ගානේ ඩොලර් 500ක්වත් ලංකාවට අවිලා යා වියදම් කළා යන තැනට ගණන් හදාගත්තොත් අපි බලාපොරොත්තු වෙන ආදායම අපිට ඩොලර් බිලියන 10ක් දක්වා එහාට ගෙනියන්න පුළුවන්. ඉතත් කෙටි කාලයක් තුළ මේක ඉස්සරහට ගෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැන විශේෂ අවධානය යොමු කළා. මොකද අපේ රටට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා විදේශ විනිමේ. ඒ නිසා තමයි පහුගිය කාලවල අපි බංකොලොත් භාවයටපත් වෙලා ඒ විතරක් නෙවෙයි දැන් ඒක අමාරුවෙන් අද හැම රටේ පුරවැසියන්ට ජීවත් වෙන්න බැරි තරමට මේකපත් වෙලා තියෙනවා. ජීවන වියදම ඉහළ ගිහිල්ලා තමන්ගේ ආදායම එන හිටලා අපිට සංචාරක ව්‍යාපාරය තමයි ලේසියෙන්ම ඉස්සරහට ගේන්න පුළුවන් ව්‍යාපාරයක් බවට අපිට පේන්නේ. ඒ නිසා මේක සඳහා විශේෂ අවධානය යොමු කරන්න. ඒ වගේම වයඹ පළාතේ විශේෂයෙන්ම යාපහුව ප්‍රදේශයේ කුරුණෑගල ප්‍රදේශයේ දඹදෙණි ප්‍රදේශයේ සංචාර කර්මාන්තය දියුණු කරන්න පුළුවන් හේතු ගණනාවක් තියෙනවා. ඒක ඒ නිසා ඒ ප්‍රදේශ ගුවන්තොටුපළේ ඉඳන් බැලුවමත් ඉතාමත් පැයකට අඩු කාලයක තුළ ඒ ස්ථානවලට ලං වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශත් සංචාර කලාප හැටියට දම් කරලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා මතක් කරනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මම තව කාරණා කීපයක් කියන්න ඕනි. අපි දැක්කා මේ දිනවල ඊයේ පෙරේදා මේ කාරණේ අපි අවධානය කරන්න ඕනි. මාතලේ අවුරුදු 200ක් විතර මේ රටේ ජීවත් වෙලා අපිට ඩොලර් ගෙනාපු උදවියට කොයි ආකාරයෙන්ද රජයේ වත්තක ඒ පාලක පිරිස සැලකුවේ කියලා අද උදේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා වුණා. ඉතින් ඒව සම්බන්ධයෙන් ඉතාම ශනිකව පියවර ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මම නියෝජනය කරන කුරුණෑගල ප්‍රදේශයේ
Honorable Member please wind up.
මට පොඩි කාලයක් දෙන්න කුරුණෑගල ප්‍රදේශයේ ඉබ්බාගමුව ඒ ප්‍රදේශයේ බතලකොඩ වත්ත ප්‍රදේශයේ පවුල් ගණනාවක් මේ වෙනකොට එළියට දාලා තියෙනවා. ඉතින් ඒ අය අවුරුදු 200ක් විතර අපේ රටේ මේ වතු සේවයේ යෙදුණු අය ඒ පිළිබඳව විශේෂ වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාව මම සභාගත කරනවා. මොකද මෙවැනි අසාධාරණයක් මෙවැනි ජනතාවකට අපේ රට ඩොලර් ගෙනාව පිරිසකට කරනවා නම් ඒක විශාල හිරියරයක්. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මේ වාර්තාව මම සභාගත කරනවා. සභාගත කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මා වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you.